නූතනයේ අධ්‍යාපන ශේත්‍රය තුළේ සාකච්ඡා කරන පාඩම් කරන්නට තියෙන සුදුසුම ක්‍රමවේදයක් තමයි සංකල්ප සිටීමක් හදාගන්න එක. සංකල්ප සිටීමක් හදාගන්න එක. ඒකට ඔබට අපහසුාවක් තියෙනවා නම් අපි ඒකටත් අත්වැලක් සම්පාදනය කරන්නම්. දැනට ඔබ උත්සාහ කරන්න හිස් A4 කඩදාසියක් අරගෙන මැද මාතෘකාව ලියලා අපි මේ එකතු කරන කාරණාවන් ටික සාකච්ඡා කරගෙන යන්න. හරි. අපි නැවත වතාවක් පාඩමට ප්‍රවේශ වෙනවා. පංච නීවරණ ධර්මයන් පිළිබඳව තමයි සලකලා අපි සාකච්ඡා කරේ. දැන් සංකල්ප සිටීමේ එක පැත්තක භාවනාවට අදාළව අපි සටහන් කරගන්නවා නීවරණ ධර්මයන්. මිනිසුන්ගේ කුසල් සිත් අවහිර කරන නිර්වාණයට බාධා පමුණුවන කාරණා පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඉන් පළමුවෙන්න කාමච්ඡන්ද. කම්සැප විඳින්න මිනිස්සු ඉන්ද්‍රිය හයක් පාවිච්චි කරනවා. ඒකට කියනවා ෂඩ්ඉන්ද්‍රිය කියලා. සමහර තැනක පහක් පාවිච්චි කරනවා. ඒකට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. ඒ වගේම ගොදුරු කරගන්න සමහර තැනකදී අපි හයක් කතා කරනවා ගෝචර රූප කියලා. සමහර තැනකදී අපි පහක් කතා කරනවා ගෝචර රූප කියලා. එතකොට මෙන්න මේ කම්සැප අධිකව විඳින්න තියෙන කැමැත්තට තමයි කිව්වේ කාමච්ඡන්ද කියලා. බුදුහාමුදුරුවෝ උපමා කරනවා පුතේ කම්සැප අධිකව විඳීමට ගොදුරු වෙච්ච තැනත්තා අපි හිත මුල් අවස්ථාවේ ගත්තොත් එහෙම හරියට පිරිසිදු වතුර වීදුරක් වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනි පුතේ තැනක පබස්සර මිදං බික්කවේ චිත්තං. මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි. විනිවිද දකින්න පුළුවන්. ඒක දකින්න නම් දැන් අපිට පුංචි දරු පැටියෙක් දිහා බලන්න වෙනවා. පුංචිම කාලේ පුතේ ඒ අයගේ හිත කිලුටු වෙලා නැහනේ. ඕන කෙනෙකුට හිනා වෙනවා. දැන් මේ අවුරුදු 15 16 සීමාවට ඇවිල්ලා ඉන්න ඔයගොල්ලෝ හිනා වෙනවද කියලා බලන්නකො කාටවත් දන්නේ නැත්තම්. ඔබේ කැමැත්තක් නැත්තම්, ප්‍රියමනාපයක් නැත්තම්. ප්‍රියමනාපයක් තිබ්බත් තමන්ගේ අමනාපයක් අභ්‍යන්තරයේ ගොඩ නැගිලා තියෙනවනම් බලන්නකො එයා දිහා කොයිතරම්නම් වෛරයෙන්ද බලන්නේ, ක්‍රෝධයෙන්ද බලන්නේ කියලා මේ ජීවිතේ කතා කරන්නේ. ඒ නිසා බොහෝ තැන්වල බුද්ධ ධර්මයේ උගන්වන්න ගියපුවහම මම ආරාධනා කරන එක කාරණාවක් තමයි ඔයගොල්ලෝ විභාගෙට ඒකක් ගන්නවට වැඩිය මනුස්ස දරුවෙක් හැටියට මේ මහ පොළවේ පය ගහන්න මේ පාඩම් වලින් ඉගෙන ගන්නවා නම් පුතේ ඒක හරි වටිනවා. ජීවිතේ කියවන්න පටන් ගන්න බුද්ධ ධර්මයේ විශේෂ බුද්ධ ධර්මයේ විශේෂයට සාපේක්ෂව. මේ අපේ ජීවිතය ගැනනේ කතා කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරා. පිරිසිදු වතුර වීදුරක් වගේ. අර පුංචි දරුවා මෙලව එළිය දැක්කහම එයා කෙලෙස් වලින් බරිත වෙලා නැහැ. හැබැයි මේ දරුවා ටික 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 ලොකු වෙනකොට ආගන්තුකෙහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටා. අර කලින් කතා කරපු ඉන්ද්‍රිය හයත් එක්ක මේ වචනේ බර වැඩිද දන්නේ ටිකක් තක්කඩි සිතුවිලිත් එක්ක මේ සමාජය ඇතුලේ තියෙන අයහපත් සිතුවිලිත් එක්ක මේ අර මල් වගේ හිටපු දරු පැටව විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කාමයෙන් ආකූල ව්‍යාකූල වෙච්ච කෙනාගේ හිත හරියට බුදුහාමුදුරුව කියනවා වර්ණ ගන්වන ලද ජලය හා සමානයි. දැන් ඔබට මේවා පැහැදිලි මම පළවෙනි එකට විතරයි ටිකක් වැඩිපුර වෙලාව ගන්න මේ පැය භාගය ඇතුලේ ඔබේ පාඩම මම හමාර කරනවා. දෙවනි නීවරණය ව්‍යාපාදය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට ව්‍යාපාදය බරපතල කුසල සිතුවිලි අහුරණ කාරණාවක්. මේ පිළිබඳව දිගින් දිගට එකින් එක සාකච්ඡා කරන්න තිබ්බනම් පුතේ හරි වටිනවා. බලන්නකෝ අපිට කොයිතරම්නම් තරහ යනවද කියලා. නේද? අපි කියනවනේ අර සිංහල සම්ප්‍රදාය ඇතුලේ හොස්ස ළඟින් මැස්සෙකුටවත් යන්න බෑ කියලා. නේද? තරහ යනවා. අන්‍ය මත ඉවසා දරා ගන්න බැරි පුදුමාකාර මමම හරි මං කියන දේ විතරයි නිවැරදි මම්ම තමයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ කොයිතරම්නම් තරහකින් අපි ජීවත් වෙනවද කියලා ව්‍යාපාදේ කියලා කිව්වේ ඒකයි ව්‍යාපාදේ කියලා කිව්වේ ඒකයි ඉතින් තරහෙන් හරියට බුදුහාමුදුර උපමා කරනවා පැසෙන ජලය වගේ කියලා උතුරන ජලය පැසෙන ජලය හා සමානයි ඊළඟට තීන මිද්ද අපේ ජීවිතයට බාධා කරන තවත් ලොකු අකුසල සිතුවිල්ලක් තීන මිද්ද චිත්තචෛතසිකවල තියෙන කම්මැලිකම කොයිතරම්නම් සමහර වෙලාවට මේ කොවිඩ් වසංගතයේ අභිමුවේ ජීවිතේ ජයග්‍රහණය කරපු කණ්ඩායමක් පිළිබඳව අපිට අපේ රටෙන් ඇහෙනවනේ. වෘත්තීය ජීවිතයේ අහිමි වෙලා ගියපු උදවිය වෙනත් වෘත්තීන් ආරම්භ කරනවා. ශිෂ්‍ය ජීවිතයේ අඩාල වෙච්ච දරුවෝ සමහර වෙලාවට අර ඉස්කෝලේ ගියපු දරුවන්ටත් වැඩිය හොඳට විභාගේ සමත් වෙලා දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවිල්ල ඉන්නවා. ඒගොල්ලෝ කොවිඩ් වසංගතයේ වාසනාවක් බවට පත් කරගත්තා. හැබැයි අපි තීන මිද්ද නේද? ඉස්කෝලේ නෑ, උදේම නැගිටින්න ඕනේ. කොයි තරම්නම් ಜಾති කියලා වෙර වෙලා අපේ ජීවිතේ වැඩපාඩු කරගෙන තියෙනවද? බුදුහාමුදුරුවෝ මේ හැම දෙයක්ම අපිට උගන්වවනේ මිනිසුන්ගේ කම්මැලිකම ගැන. අති සීතං දැන් ඊටාම සීතලයි. අති උණ්හං දැන් ඊටාම රස්නියයි. අති සායං දැන් ඊටාම හවස් වෙලා. දැන් බඩ පිරිලා, දැන් බඩගිනි. කීයක් ಜಾතිහින් දරන් අපි වැඩ පරක්කු කරනවද? තීන මිද්ද. චිත්තචෛතසිකවල අලසකම. බලන්නකෝ අපේ අධ්‍යාපන ජීවිතයේ පස්සේ හූල්ලන්න තියාගන්න අවශ්‍ය කරන්නේ නැහැ මගේ දුවේ පුතේ. පළවෙනි දවසෙත් මම ඔබට මතක් කරා අතීතං නානුසෝචಂತಿ. ඉතිහාසයට ශෝක කරන්න කොයි වෙලාවකවත් ඔබේ ජීවිතේ පරිච්ඡේදයක් වෙන් කරන්න එපා. ඔබ සමහර වෙලාවට පස්සේ කාලේ කියනවා එයා මටත් වඩා පන්තියේ පස්සහින් හිටියේ. හැබැයි එයා විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා මම කොහෙද ඉන්නේ? මට වැරදුනේ කොහෙද? එනිසා ඉතිහාසයට ශෝක කරන්න ඔබ ඉඩාවකාශයක් තියාගන්න එපා. මේ තීන මිද්දේ අපේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච, හිතේ නොසන්සුන්කම. ඔබ මේ කාල සීමාවේ ගෙවන්නේ මේ නීවරණයත් එක්ක. මේ විෂය පාඩම් කරන්නම් කියලා පටන් ගන්නවා, ටිකක් වෙලා පාඩම් කරද්දි බෑ අනිත් එක ගන්නවා, තව ටිකක් වෙලා ඇද්දි ඊළඟ එක ගන්නවා, තව ටිකක් වෙලා ඇද්දි ඊළඟ එක ගන්නවා. හැබැයි එකක්වත් හරියට පාඩම් කරලා නැහැ. හිතේ නොසන්සුන්කම රළ සහිත ජලය වගේ. තීන මිද්දය අපිට උපමාව සාකච්ඡා කරන්න නොහැකි වුණා. පාසි සහිත ජලය වගේ තීන මිද්දේ, පාසි පෙඳ සහිත. දැකලා තියෙනවනේ අතෑරලා දාපු ලිංගවල වතුර බාල්දියක් එහෙම ගන්නකොට පාසි පෙඳ කැටියක් එක්ක එළියට එන්නේ. එනිසා පාසි සහිත ජලය වගේ තීන මිද්දේ. උද්දච්ච කුක්කුච්ච රළ සහිත රැලි සහිත ජලය වගේ. මහ මොහොත දිහා බලාගෙන ඉද්දි අපිට වතුරේ විනිවිද බවක් දකින්න හම්බ වෙන්නේ නැහැනේ. අර වැලි මඩ රොඩු සියල්ල එකට කලවම් කරගෙන ඕන් එනවා එක රැල්ල, ඒක ආපස්සට යනකොට තව එකක් එනවා. අපි සිතුවිලිත් එහෙමයි. එක වැඩක් කරගෙන යනවා, නැහැ ඒක පස්සේ කරනවා, දැන් මේක කරනවා. හරි, භයානකයි. අවසාන කාරණාව තමයි විචිකිච්ඡාව. ජීවිතේ මිනිස්සුන්ගේ ජීවන ගමනට බාධා පමුණුවන ලද සුවිශේෂී නීවරණයක්. ඔහු සැක කරනවා සියල්ල. බුද්ධාදී අටතැන්නේ සැකය. බුදුහාමුදුරුවෝ සැක කරනවා, ධර්මයේ සැක කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා තාත්තා පවා සැක කරනවා. මේ සැකේ හරහා කොයි තරම්නම් දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවද කියලා මා හිතන්නේ මේ නව යෞවන අවධියේ පසු වෙන ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ඉස්සරහට ඔබේ විනාශය කැඳවන ප්‍රධාන සාධකයක් බවට පත් වේවි විචිකිච්ඡාව. අපි සැක කරනවා. කොයිතරම්නම් ළඟින් ඇසුරු කරන කෙනෙක් වුණත් සමහර වෙලාවට තමන් ළඟ තිබ්බ දේ නැති වුණොත් එහෙම මට අමතක වෙලා මම ඒක කොහේ හරි දානවා. හැබැයි මං ඉස්සර වෙලාම සැක කරන්නේ මගේ ළඟම හිටපු යාළුවා මං සැක කරන්නේ. එයා තමයි එතන හිටියේ. සමහර වෙලාවට ගෙදර ඉන්න අම්මා තාත්තා එයාගේ අතපසු වීම හරහා මොකක් හරි දෙයක් නැති වුණාම පෙරවැරදිත් එක්ක අල්ලලා අදත් ගන්න ඇත්තේ පුතාම තමයි. අදත් මේ වැඩේ කරන්න ඇත්තේ දුවම තමයි. ළඟම ඉන්න කෙනා සැක කරනවා. උදාහරණ කියනවා නම් ඕනතරම් ಜಾති අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි අපේ සැකය කියන එක මහ භයානක හානිදායක සිතුවිල්ල. අපි ඉස්සරහට හම්බෙන වෙලාවල්වලදී සාකච්ඡා කරමු මේ වගේ දිගුවක්. කාලේ බොහොම ඉක්මනින් ඉගිල යන වගක් තමයි පෙනියන්නේ. අපි තාම නීවරණ පිළිබඳව කතා කරගෙන ඉන්නේ. විචිකිච්ඡාව බොර ජලයට උපමා කරනවා. ඉතින් මෙන්න මේ කියන නීවරණ පංචකය යටපත් කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ නිර්දේශිත ක්‍රමවේදය තමයි පුතේ භාවනාව කියලා කියන්නේ. භාවනාව යන්න නිර්වචනය කරන්න අපිට හම්බ වෙනවා සමහර තැනකදී විභාග ප්‍රශ්න පත්‍රයේදී. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. උපාදියට ගියත් නිර්වචනය ඔච්චරයි. කුසල සිතුවිල්ලක් මූලික කරගනිමින් සිත වැඩි දියුණු කිරීමේ මානසික ක්‍රියාවලියට අපි කියනවා භාවනාව කියලා. ඔබ නැවත වතාවක් බොහොම පැහැදිලිව ග්‍රහණය කරගන්න, අපි පුංචි පන්තිවල කිව්වා හිත එක්තැන් කරන ක්‍රියාවලිය භාවනාව කියලා. නෑ, ඒක නෙවෙයි. හිත එක්තැන් කරන්න පුළුවන් විවිධ අරමුණුත් එක්ක. හැබැයි භාවනාව බෞද්ධ භාවනාව කියලා කියන්නේ කුසල සිතුවිල්ලක්. ඒ සඳහා මූලික විය යුතු ප්‍රධානතම සාධකය තමයි කුසල සිතුවිල්ල. කුසල සිතුවිල්ලක් මූලික කරගනිමින් සිත වඩයිද වැඩි දියුණු කරයිද, ඒට අපි කියනවා භාවනාව කියලා. එනිසා නිර්වචනය මතක තියාගන්න, භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. බෞද්ධ භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දෙකකින් නම් කරන්න විභාග ප්‍රශ්න පත්‍රයේ ඔහොම ප්‍රශ්න හැදෙනවා. බෞද්ධ භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දෙකයි පුතේ, සමත සහ විදර්ශනාව. අපි මේ පාඩමේදී කතා කරන්නේ සමතය පිළිබඳව. අපි අර කලින් කතා කරපු පංච නීවරණ ධර්මයන් තාවකාලිකව යටපත් කරන භාවනාවට තමයි දුවේපුතේ කියන්නේ සමත භාවනාව කියලා. නිර්වචනය පුළුවන් නම් මෙහෙම පහසුවෙන් අල්ලගන්න, කාමච්ඡන්දාදී පංචනික ධම්මේ සමේතීති සමතෝ. හරි ලේසිනේ. එතකොට කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණ ධර්මයන් යටපත් කරනුයේ සමත භාවනාවයි. මතක තියාගන්න, නීවරණ නැති කරන්නේ සමත භාවනාවෙන්. සමත භාවනාවෙන් කරන්නේ නීවරණ යටපත් කරන. එහෙනම් නීවරණ යටපත් කරන භාවනාවට අපි කියනවා සමත භාවනාව කියලා. ඔබේ පෙළපොතේ තියෙනවා තව නිර්වචනයක්, චිත්තං සමේතීති සමතෝ. සිත සමාධිගත කරවන්නේ සමත භාවනාවයි. අපි ඉතා ඉක්මනින් මේ අවසාන විනාඩි කිහිපයට ප්‍රවේශ වෙමු. භාවනාවට ප්‍රවේශ වෙන තැනත්තාගේ පළවෙනි අවශ්‍යතාවය තමයි පුතේ සිල්වතෙක් බවට පත්වීම. සීලය කියන එක නිර්වචනය කරන්න අපිට බොහෝ තැන්වලදී හම්බ වෙනවා කාය වාචානං සමෝදානං සීලං. කය වචනය දෙකේ සංවර බවට තමයි අපි කියන්නේ සීලය කියලා. එතකොට භාවනාවට ප්‍රවේශ වෙන තැනත්තාට තියෙන්න අවශ්‍ය කරන පළවෙනිම සුදුසුකම තමයි ඔහු සිල්වතෙක් බවට පත් වෙන්න ඕනේ. කයයි වචනයයි දෙක සංවර භාවයට පත් කරගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය ටිකක් ප්‍රගුණ කරගන්න ඕනේ. අපි මේකේ දිගුවේදී කතා කරනවා 11 පන්තියේ භාවනා පාඩමට එනකොට මේක ත්‍රිශික්ෂාවට සම්බන්ධ කරලා. මේක පියවර ගමනක්. සීල, සමාධි, ප්‍රඥා. ඔබ කෙටියෙන් මතක තියාගන්න, භාවනාවට පූර්ව ප්‍රවේශයේදී කය වචනේ දෙක සංවර කර ගැනීම හරහා සිල්වතෙක් වෙනවා. සමත භාවනාව හරහා නීවරණ ධර්මයන් යටපත් කරගනිමින් සම්මාසති සම්මා සමාධිය උත්පාදනය කරගනිමින් ඔහු සමාධිගත තැනැත්තෙක් බවට පත් වෙනවා. ත්‍රිශික්ෂාවේ දෙවැනි පියවර සමාධිය. විදර්ශනා භාවනාවේදී ලෝකයේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව බලලා ඔහු ප්‍රඥාව සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ නිර්වාණගාමී මාර්ගයේ කූටප්‍රාප්තියට ළඟා වෙනවා. අපි අද කතා කරන්නේ සමතේ පිළිබඳව. එතකොට සමත භාවනාවේදී පළවෙනියට සිල්වතෙක් බවට පත් වෙන තැනැත්තා භාවනාව සඳහා යොමු වීමේදී පූර්ව අවශ්‍යතා ටිකක් සම්පාදනය කරගන්න ඕනේ. ඒ අතර ඔබේ පෙළ පොතේ සඳහන් වෙනවා දුවේ පුතේ ටිකක් පරිශීලනය කරමු අපි. පළවෙනි එක ඉන්ද්‍රිය සංවරය. අර කලින් කියපු ෂඩ් ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. ඊළඟට සති සම්පජඤ්ඤය. එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පුතේ අපි මේ කාලේ ටිකක් ප්‍රගුණ කරන්න ඕනේ වැඩිපුර සාධකයක් සන්තුට්ඨිතාව. ලද දෙයින් සතුටු වීම. අපි හිතන්නේ අපිට වඩා ඉහළින් ඉන්න අය ගැන විතරයි දුවේ පුතේ. වැස්ස වෙලාවේදී අපිට තෙමෙන්නේ නැතුව ජීවත් වෙන්න වහලයක් තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ ඒ වෙලාවේදී හීටර් එකක් දාගෙන කාමරේ රස්නියට ඉන්න කෙනා ගැන. කතා කරන්නේ මහපාරේ ඉන්න තැනක් නැතුව පාලමක් යට බෝක්කුවක් යට ගහක් යටද වෙලා පීඩාවට පත් වෙන මනුස්සයා පිළිබඳව. සන්තුටිතාව. ලද දෙයින් සතුටු වීමට හැකි තැනැත්තෙක් වෙන්න ඕනේ භාවනාවට ප්‍රවේශයක් ගන්න තැනැත්තා. භාවනාව නිකම්ම නිකම් කරන්න බෑ. භාවනාවට ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඔහුට කියනවා කම්මට්ඨානාචාරිය, කර්මස්ථානාචාර්යවරයා කියලා. ආවට ගියාට භාවනා කරන්න ගියපු සැරියුත් හාමුදුරුවන්ගේ ගෝලයා වෙච්ච ස්වර්ණකාරක හාමුදුරුවෝ මාස 4ක් තමන්ගේ අභිමතේ පරිදි භාවනා කරනවා. කිසිදු ප්‍රතිඵලයක් ළඟා කරගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා ටිකක් දිගුවක් මේ කතන්දරේ. භාවනා කරන්න ඔබ මම බලාපොරොත්තු වෙනවා නම් හොඳ ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුයෝ බුදුහාමුදුරුවෝ වර්ග කරනවා චරිත 6කට. අපි පෙළ පොතේ මේ කතන්දර ටික කතා කරනවා. මං කැමති ඔබත් එක්ක මේ දේවල් සුහදව බෙදා හදාගන්න. ඔබට එතකොට අත්දකින්න පුළුවන් මේ සමාජින්න මිනිස්සු දිහා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත. මේ චරිත 6. අපි ළඟ තියෙනවා මේවා අඩු වැඩි වශයෙන්. ප්‍රතජන මිනිස්සෙක් නම් හැමෝම ළඟ රාගය තියෙනවා. හැමෝම ළඟ ද්වේෂය තරහ යන්නේ නැද්ද? තරහ යනවා. මෝහය අඥාන වැඩ කරන්නේ නැද්ද? සද්ධා ප්‍රසාදය ඇති කරගන්නේ නැද්ද? බුද්ධි බුද්ධිමත් කටයුතු කරන්නේ නැද්ද? විතක්ක තර්ක කරන්නේ නැද්ද? මේ 6ම අඩු වැඩි වශයෙන් අපි ළඟ තියෙනවා. හැබැයි දුවේ පුතේ, ඔබ මම කවුරු හරි කෙනෙක් ටිකක් වැඩි කාලයක් ආශ්‍රය කරපුවාම තේරෙනවා මේ 6න් මෙයා ළඟ වැඩිපුරම තියෙන්නේ රාග චරිතය. එයා කැමති අනිත් අය ඉස්සරහා කැපී පේන්න. පාඩම් කරනවට වැඩිය කරන්නේ කණ්ණාඩි ඉස්සරහට වෙලා සමහර වෙලාවට විලාසිතා කරන එක. පිරිමි දරුවෙක් නම් අලුතෙන් එන දැලිරැවුල ටිකක් කොහොමද වවාගන්නේ කියලා කල්පනා කරන එක. අනිත් අයට ආකර්ෂණය වෙන පෙනුමක් හදාගන්නේ කොහොමද කියන එක. ජිම් එකකට යනවද ඇඟ හදාගන්නවද කියන එක. ඔහුට තියෙන රාග චරිතය. එතකොට එයාට ද්වේෂ චරිතයට අදාළ කරන මෛත්‍රී භාවනාව දීලා හරියන්නේ නැහැ. රාග චරිතයට දෙන්න ඕනේ අසුබ භාවනාකමට හනක්. රාගය අඩුවෙන්න. ඉතින් දුවේ පුතේ අපි ඉස්සරහට මේ දේවල් තවදුරටත් සාකච්ඡා කරමු. ඉදිරි තව දවස් දෙකක් මේ සතිය ඇතුළතේ අපි සාකච්ඡා කරනවා. එතකොට චරිත 6යි මේ චරිත 6ට අදාළ කර්මස්ථාන 40යි. දැනට අපි එතනින් මතක තියාගමු. කර්මස්ථාන 40යි. එතකොට මේ සමසතලිස් කර්මස්ථාන මේ චරිත 6ට අදාළව නිර්දේශ කරන්නේ කර්මස්ථාන ආචාර්යවරයා විසින්. ඉතින් පූර්ව අවශ්‍යතා ටිකක් සම්පාදනය කරගන්න ඕනේ භාවනාවට සූදානම් වෙද්දී. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙන්න ඕනේ, සිල්වතෙක් බවට පත් වෙන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, හොඳ වීරයක් තියෙන්න ඕනේ, හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ වගේම භාවනා කරන්න සතර ඉරියව්වම පාවිච්චි කරන්න පුළුවන්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ. ඉඳගනත් පුළුවන්, හිටගනත් පුළුවන්, නිදාගනත් පුළුවන්, ඇවිදින ගමොත් භාවනා කරන්න පුළුවන්. මේක තමයි සතර ඉරියව්ව. අපේ ජීවිතේම ගත වෙන්නේ මේ ඉරියව් හතරට අනුකූලව. එතකොට මේ හතරට අනුව ඕනම අවස්ථාවකදී අපේ හිත සමාධිගත කරගෙන භාවනාව කරා ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතින් පූර්ව අවධියේදී ඉතිහාසයේදී බුදුහාමුදුරන්ට කලින් සමත භාවනාව වඩලා අධිගමයන් ලබන ලද ආචාර්යවරුන් පිළිබඳව අපිට හම්බ වෙනවා අසිත කාලදේවල ආලාර කාලා මුද්දකරම් පුත්තාදී සමත භාවනායි ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කරලා සාකච්ඡා කරනවා පංච අභිඥා අෂ්ට සමාපatti සහ අපි අමතරව කතා කරන සිත සමාධිගත කරගන්න පුළුවන් හොඳට ඉගෙන ගන්න පුළුවන් මොහොන වර්ණවත් වෙන මේ ආදී ප්‍රතිඵල. ඉතින් දුවේපතේ කාලය අද බොහොම ඉක්මනින් ගෙවිලා ගියා වගේ කාරණාවක් මට දැනෙච්ච කාරණාව ඒ නිසා ඔබට මේ පාඩම ඇසුරෙන් යම් ආකාරයක ගැටලුවක් පැන නගින්නට පුළුවන් අපි ඉදිරි දිනවලදී ඒ සඳහා ඔබට අවශ්‍ය කරන විකල්ප මාර්ග සම්පාදනය කරලා දෙන්නම්. ගෙදරදී කොවිඩ් වලට බය වෙන අතරතුරේදී හෝ නොබියව ආරක්ෂිතව කටයුතු කරන අතරතුරේදී ඔබේ සාමාන්‍ය පෙළ විභාග කඩේම ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන පරිසාධන මට්ටම ඔබේ මනස තහවුරු කරගනිමින් හිත එක්තැන් කරගනිමින් ඔබේ අරමුණ කරා ඉතා ඉක්මනින් ගමන් කරන්නට ඔබට තුනුරුවන්ගේ ශක්තිය ධෛර්ය ආශිර්වාදය උදා වේවායි ආශිංසනය කරමින් අදට අපි වැඩසටහන නිමා කරන ඔබට තෙරුවන් සරණයි.